තව ප්‍රශ්නයක්. ආත්මවාදී හා අනාත්මවාදී පැහැදිලි කරලා දෙන්න කියලා. දැන් මේක අත්වාද අනත්වාද කියන එකයි, ආත්මවාද අනාත්මවාද කියන එකයි දෙක තෝරා ගන්න ඕනේ. කැඹුරු තැනක් මේ කාලේ මහා පැරිලිටපත් වෙලා තියෙන දේ. මේ ආත්මවාදී කියන එකක් තියෙනවා. ආත්ම අනාත්ම වචන දෙකක්. අත් අනත් මේ ආර්ය විනී වචන දෙකක් තියෙනවා. ආර්ය විනී තියෙන වචන වලට බුදුරන් වහන්සේ එපා කිව්ව වැඩක් කරලා තියෙනවා මේ කාලේ ඉඳලා. මොකද්ද? ඡන්දසට නගන්න එපා. සංස්කෘත භාෂාවට නගන්න එපා. බුද්ධ දේශනාව. ඉතින් අත්ත කියන්නේ මොකක්ද අහපුවාම සංස්කෘත භාෂාව ඉගෙන ගන්න අපි ආදි පණිවරු. අත්ත කියන්නේ ආත්ම දුන්නා විස්තරය. සංස්කෘත වචනය දැම්. අත්ත කියන එක තෝරලා දෙන්න. සිංහල වචනේ පැත්තක දාලා. බුදුරන් වහන්සේ දේශනා කළා මොකද්ද? අනුජානාය වික්කවේ බුද්ධ වචනං සකාය නිරුක්තිය බුද්ධ වචනං පරියාපු නීතුන්ති. මහන්නි බුද්ධ වචනේ සොකීය ව්‍යවහාරයෙන් පිරිවහන්ඩ කිය තමයි ප්‍රකාශ කරනවා කියලා දුන්න අවසරය. ඒකෙන් තමන්ගේ භාෂාවෙන් මේක ඉගෙන ගන්න. දැන් ඕක මාගදී භාෂාවෙන් ඉගෙන ගන්න කියන වරද්දර පොතේ සිංහලට දීලා තියෙනවා පෙළ වචනේ. ඉතින් ඒතකොට බුදුරජාණන් වහන්සේ ගන්න එපා කියපු හරියක් පෙන්නවා. මොකද මහන්නි ඡන්දසට නොනැගිය යුතුයි බුද්ධ වචනේ. බුදුරජාණන් ඡන්දස නැගුවොත් දුක්ඛතාපත්තියක් සිද්ධ වෙනවා කියලා, දුකුලා ඇවතක් සිද්ධ වෙනවා කියලා පෙන්නනවා. දුක්ඛතාපත්තිය සිද්ධ වෙනවා කිව්වේ ඒකයි. ඒක නගන්න එපා කියලා. නමුත් එපා කිව්ව භාෂාව අරගෙන ඕක ඉගෙන ගත්ත. බුදුරජාණන් වහන්සේ භාෂාවට භාෂාව ඉගෙන ගන්න එපා කියලා පෙන්නපු එක. සංස්කෘත හදාරන්නත් එපා කියලා පෙන්නනවා. හදාරන අයටත් ඇවතක් පෙන්න දුකුලා ඇවතක් කියලා. ඒව එකක්ව ගණන් ගන්න නැතුව මහා පඬිතුයෝ කියලා සංස්කෘත භාෂාව හදාරලා ඇවිදilla. ඊට පස්සේ සිංහල මතක ඇතුව ගියා. මේ ජම්මා කියා හිටන් හරක කෝටු වෙන යන දැකලා අඹුලි ගහගෙන ගිය පොල්ලා මඩ ගාගෙන හිටපු එක ගිහිලා හිටන් මහාන කළා හිටන්. ඊට පස්සේ ගියාට පස්සේ ඉන්දියාවට ඇරලා වෙලා හිටන් පුරු වෙලාවට පස්සේ ලොකු මහතෙරුන් වහන්සේලා මෙහාට එන්නේ සංස්කෘත විශාරදී කියලා. ඊට පස්සේ මී හරක අඳුරන්නේ මහීෂය කියන්න ඕනේ. අර කම කාද? ඒක මී හරක. ඒ මී හරක කියන්නේ මොකක්ද? දන්නේ නැහැ සිංහල මතක වෙලා. හොරර බුදියපු එක ආවාගේ සිංහල මතකනේ. මොකද අර පඬිතකම ලොකු වෙච්ච තරමට හරි කැමති ඒකෙන් භාවිතා කරන්න. ඉතින් උත්තර දෙනකොට සිංහලේ මොකද්ද මේ කියන්නේ? ඔකට එන මහීෂ මී හරකට කියන වචෙන්ද ඇහුවාම කියන්නේ ඕකයි. අර ඒ වගේ සිංහල වචන වලට, පාලි වචන වලට දිය යුතු සිංහල නියම හෙළ වචනේ හෙළ අර්ථය දෙන්නේ නැතුව ඒක වහලා දාලා ඒක හරි බාලිකක් කරගත්තා පඬිත වුණාට පස්සේ. පඬිතනේ මොකෙන්ද? අර හදාගත්ත භාෂාවක් කරන බමුණන්ගේ සංස්කෘතිය ඉගෙන ගත්තාට පස්සේ. ඊට පස්සේ සංස්කෘත භාෂාවෙන් තමයි අර්ථ දෙන්න පටන් ගත්තේ. අර බුදුරන් වහන්සේ එපා කිව්ව විදිහට මේ විසුද්ධ මාර්ගයෙන් තියෙන නැත්නම් මේ බාලියේ තියෙන ඒ ධර්මයට අර්ථ දෙන්න පටන් ගත්තා. අර එපා කිව්ව වැඩි. අනිත්‍ය කියන්නේ මොකද? අහපුවාම අනිස කියලා එකයි ඕකට කියන්නේ කියලා සිංහල වචනේ දෙන්නේ නැතුව අනිත්‍ය කියන සංස්කෘත වචනේ දුන්නා. දුක්ඛ කියන එක කියන්න බැහැ, මිනිස්සු කටට හුරු නැහැ. ඔබ දුක්ඛ කියන දුක්ඛ දුක් ඔහොම තමයි කියන්නේ සංස්කෘතිය. දුක්ඛ වෙන්නන්න. දුක කියලා අපි කියන සිංහලෙ. දුක කියන එක හරි ලැජ්ජයි කියන්නේ සිංහල වචනේ. ඉගෙන ගත්ත පඬිතියෝ දුක්ඛ. හැබැයි ඔක මිනිස්සුන්ට කියවෙන දුක්ඛ කියන විතර පටන් ගත්ත මිනිස්සු. දුක් කියලා හිතන කියවෙන්නේ නැති හින්දා. ස්වාමීනි අනාත්ත කියන්නේ මොකද්ද? අනාත කියලා වචනේ කියලා කියන්නේ නැතුව ඒක හංගලා දාලා ඉවරලා මොකද කරන්නේ? අනාත්ම කියවා. සංස්කෘතයේ තේරුව. ඊට පස්සේ සිංහල වචනේ වෙන්නට දුන්නේ සංස්කෘත වචන. බුදුරන් වහන්සේ එපා කිව්වේ කළා. ඊට පස්සේ මොකදනේ? ඒ සංස්කෘත කාර්ය මොකද ඒ වචන වලට භාවිත කරපු අදහස ඒක අපිට දුන්නා මෙන්න ඕක වදානේ අදහස කියලා. අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ. ඔබ තෝරාගන්න ලහොම. ඒකයි මේ අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන සංස්කෘත වචනේ එදා දීපු සංස්කෘත කාර්ය දුන්න අර්ථය අපිට දුන්නා. අපි හිතන අනිස කියන වචනේ අනිසී කියන එක නැති වෙලා ගියා. හටපත් වෙලා ගියා. අර්ථය වැහුණා. අනත්ත කියන්නේ අනාතයි. අදහස වැහිලා ගියා. අනාත්ම කියන්නේ ආත්මයක් නැහැ. ඒ අදහස ගත්තා. දැන් ඊට පස්සේ අද වෙන ගන්නේ ආත්ම නැහැ කියන එක අනාත්ම කියලා කියනවා. අපිට මේ කිව්වේ ඒවා කිව්වේ බමුණෝ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක. බමුණන්ගේ වචන ටික. අපේ වචනේ මොකද්ද? පාලි වචනේ අනිත්‍ය දුක්ඛ අනාත්ත. අපේ වචනේ අනිහි දුකයි අනාතයි. අසිංහල් දෙගන්නේ. ඉතින් අනිසි බව දැනගත්තේ මොකෙන්ද? මොන හේතුවේද කියලා බලන්න ඕනේ. ඒකට ක්‍රමවේද හුඟක් තියෙනවා. යමක් නිසා පෙලෙන්න සිද්ධ වෙනවා නම් ඒ වගේම ලැජ්ජා සාගත වෙනවා නම් ඇසුරු කරනවා කියන කියන්නා ලැජ්ජයි නම් එහෙම එකක් නම් හැම පැත්තෙම පිළිකුල් කරන එකක් නම් මෙන්න මේවා පරිහරණය නිසිද අනිසිද හබ්බාම ඥානවන්ත පිළිතුරක් එනවා අනිසි කියලා. අන්න ඒ නිසා කියනවා අනිච්ච කියන්නේ අනිසි. අනත්ත කියන්නේ අනත්ත අසාර කට්ට හේනාති. අසාර අර්ථයෙන් අනත්තයි කියන. තෝරලා තියෙන අසිංහල ලස්සන. පැරණිම අර්ථ කතාවල තෝරලා තියෙනවා. අනත්ත කියන්නේ මොකද? අනත්තං අසාර කට්ට හේනාති. අසාර අර්ථයෙන් අනත්තයි කියන. අසාර අර්ථය කියන්නේ අනාත්ම කියන එක එකක් අසාර කියන තව එකක්. ආත්මයක් නැහැ කියන කතාව කරගත්තාම අනාත්ම කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් වච්චගොත පරිබ්‍රාජික අහනවා. ස්වාමීනි ආත්මයක් තියෙනවද? උත්තර දුන්නේ නැහැ. නිහඬව හිටියා. ස්වාමීනි ආත්මයක් නැද්ද? ඒකටත් උත්තර දුන්නේ නැහැ. නිහඬව හිටියා. ඔය ප්‍රඥාල උත්තර දෙන්න ඇති නිසා වච්චගොත පරිබ්‍රාජික නැගිටලා යන්න ගියා. ආනන්ද හාමුදුරේ එලාදී අහනවා. ඉතින් ස්වාමීනි ඇයි ආත්මයක් තියෙනවද හබුගම ඔබ වහන්සේ උත්තර දුන්නේ නැත්තේ? ඒ මේ වචනගත පරිබ්‍රාහ මොකද කිව්වේ නැත්තේ මොකද? ඒකට හේතුව මෙහෙම අහනවා. මේ බුදුරන් වහන්සේ දේශනා කරනවා ආනන්ද සාස්වතවාදී තවුසෝ අදහසක් අරන් ඉන්නවා. මොකද්ද? ආත්මයක් තියෙනවා කියලා. මම ආත්මයක් තියෙනවද හබුගම ඕක කිව්වා නම් එහෙම. අර සාස්වතීවාදී තවුසෝ කියන එක තමයි මේ කියන්නේ කියලා මුලාවටපත් වෙනවා. මේ ආරිවිනි ආත්ම කියන එක දන්නේ නැහැ. ඒක විග්‍රහ කළා තෝරගත්තේ නැති නිසා. වච්චගොත පරිබ්‍රාජික මුලාවටපත් වෙනවා. බුදුරන් වහන්සේ සාස්වතවාදීෙක්. සාස්වතවාදී අනුමත කළා. මොකද හේතුව? ආත්මයක් තියෙනවා කියන එකේ තමයි ඉන්නේ අර අන්‍ය බවුණු. කොරසක් ඒකේ ඉන්නවා. ඉතින් ස්වාමීනි එතකොට ඒ එන්සය එක නොකියුවා කියමු. එතර ඔබ වහන්සේ ආත්මය නැද්ද හබුහාම උත්තර දුන්නේ නැත්තේ මොකද කියලා අහන බුදුරණන් හතේ දේශනා කරනවා මම පෙන්වා දුන්න ආත්මයක් නැහැ කියන අර්ථයේ පෙන්වන්න ගියෝ ඔය අන්නේ පරිබ්‍රාජික අතර කොටසක් ඉන්නවා උච්ඡේදවාදී කියලා. ඒ උච්ඡේදවාදීන්ගේ දෘෂ්ටිය අතෝකයි ආත්මයක් නැහැ කියලා තර්ක කරනවා වාද කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා පින් කරපු පව් කරපු කියලා මෙහෙම වෙනසක් නැහැ ආත්මයක් නැති නිසා කවුරුත් මරණාම ඉවරයි. මේක මහා භයානක දෙයක්. පෙරදී ආකල්පයක්. ඔය අදහස ගන්නවා මම ආත්මයක් නැහැ කිව්වේ. වච්චගත පරිබ්‍රාජික ගන්න පුළුවා. පෙර මට ආත්මයක් තිබුණා. දැනුයි නැත්තේ. ඉතලා තිබිච්ච එකක් තිබුණා ඒක නැති කරන්න පුළුවන්. කොහොමද අදහසක් ගන්න? මුලාවෙන් මුලාවටපත් වෙනවා. එහෙම ගන්න කිව්ව. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා මම පෙන්නා තියෙන වචනයක් තියෙනවා. මේ වචනේ සල්කේට වාදිනේ වෙනවා. වාදීර වාදිනේ වෙනවා. ඔකට මම අනුමත කරන්න ගියා. වැරදි ආකල්පයෙන් ගන්නා ඉන්න නිසා ආත්මයක් නැහැ කියන එක මම උත්තර දෙන්නේ නැහැ. හේතුව පෙන්නවා. ආත්මයක් තියෙනවද ආත්මයක් නැද්ද අපම උත්තර නොදෙන්න හේතුව. මෙන්න මේකදී අද වෙනකොටත් අරන් තියෙන දෙයක් තමයි. ඔය කියන ආත්මයක් නැහැ කියන අර්ථය හෝ ආත්මයක් තියෙනවා කියන අර්ථය. දැන් ඔකේ අනාත්මයි කිව්වම ගන්න. ආත්මයක් නැහැ. න ආත්ම. ආත්ම නැහැ. ඕකයි කෙටි අර්ථය. ආත්මයක් නැහැ කිව්වම කොටසක් අහනවා. අපි මේ ශාසනය තුළ භික්ෂුවක් අහනවා. ආත්මයක් කියලා එකක් නැත්නම් ආත්මයක් නැතුව කරන පින්පව් දෙක විපාක දෙන්නේ මොන ආත්මෙද? ඔහොම තර්කය බුදුරන් වහන්සේ ඉදිරියේ හිතුවා. බුදුරන් වහන්සේ මේ සිටිවිල්ල දැකලා මේ ශාසනයේ ඉන්න ඇතම් මෝඩ පුරුෂයෝ ආත්මයක් නැත්නම් නැහැ කියලා අනාත්මයි කියලා අනාත්තයි කියලා විග්‍රහ කරනකොට ওই විදිහේ වැරදි ආකල්පයක් දෘෂ්ටියක් අරගෙන අනාත්මයේ කිද කරන්නා වූ මේ කර්මය කෙබඳු ආත්මයක විපාක දෙන්නේද කියලා තර්කයක් මතු කරනවා. ධර්ම විරෝධී දෙයක්. ධර්මයේ තෝරා ගන්න බැරුව. ඒ මෝඩයින්ගේ තියෙන මෝඩකමක හැටි කියලා විග්‍රහ කරලා ඉතින් අනිච්ච නම් දුක නම් අනාත්ත නම් මොකද්ද වෙන්නේ කියන එක විග්‍රහ කරලා පෙන්නනවා. ඉතින් මේ වගේ අද වෙනටත් ඔන්නේ ප්‍රශ්නේ එනවා. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි. නේතං මම නේතෝ හමස්මි නමේසෝ අත්තාති කියලා ඔබ පින්නා දිනා පාළියෙන්. ඔක තෝරගන්න මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා. දැන් මේ ආත්ම කියන කතාවර දැන් තෝරාගෙන තියෙන්නේ. අර ආත්ම දෘෂ්ටිය ගත්තාට පස්සේ. දැන් අසාරයි කියන වචනේ ගත්තොත් මොකද්ද ගන්න දියේ? නේතම් මම නේතෝ හමස්මි නමේසෝ අත්තාති කියනකොට ආත්ම නෙමෙයි කියන්නේ හාරත්වයක් නැහැනේ. ඒක සාරත්වයක් නෙමෙයි. ආත්මයක් නෙමෙයි කියන කෙනෙක් විතර ගන්න තියෙන වචනේ. මම නෙමෙයි මගේ නෙමෙයි ඒක සාරත්වයක් නෙමෙයි. මම නෙමෙයි මගේ නෙමෙයි කියන වචනේ ගන්න මොකද්ද? මම කියලා ගත්තේ සාරත්වයට තව ක්‍රමයක්. මගේ කිව්වේ සාරය කියන දෘෂ්ටියමයි. එහෙනම් මේකේ සාරත්වයක් මමයි කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා එහෙම සාරත්වයක් නැහැ. අසාරයි. අනත්තං අසාර කට්ටේ නැති. අසාරයි කියන අර්ථයයි දෙකෙම ගන්න. ඔය කාරණා තුනේම. නේතෝ නේතං මම නේතෝ හමස්මි නමේසෝ අත්තාති කියන තුනේම කැටි කරපු අර්ථය මොකද්ද? සාරත්වයක් නැහැ, අසාරයි. අසාරත්වයේ වෙන්නන වචන තුන. ඔය පින්නේ. දැන් ඕක අරගෙන ඉවිල්ලා අර බැරෙන දෘෂ්ටියෙන් ගන්න ගියාම අර චන්න හාමුදුරු ඔය පැරණි බමුණු දෘෂ්ටියෙන් ඕක අරගෙන වැඩුවා. නේතම් මම නේතෝ හමස්මි නමේසෝ අත්තාදී කියලා චක්කුන් අනිච්ච දුක්ඛං අලත්තං ආදී වශයෙන් කියලා වැඩුවා. වැඩින්නේ නැහැ. පොඩ්ඩක්ව රාග දේශ ඇලීම් ගැටීම් අඩු වෙන්නේ නැහැ. මේක වැඩින්නේ නැත්තේ මොකද? මෙච්චර වලද්ද අනිත් විසෝනහ හරි හතරපත් වෙනවා. මට එහෙම බලන්න බෑ. මට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මෙහෙම හිතාගෙන කියලා ආනන්ද හාමුදුරුව හම්බෙලා අහන්න ඕනේ වෙන කාගෙවත් මේක අහන්න බෑ. උන්වහන්සේ තමයි බුදුරන් හන්සේ දේශනා කරපු දහම් පිළවන් හොද දැනීමකින් හතර දැනුමක් තියෙන කියලා හොයාගෙන කියලා උන්වහන්සේ අහන්න වෙන්නවා. ඔය කතාව ඔය පරායන සූත්‍ර කියන සූත්‍රයක අජිත වන්නේ එහෙම තියෙනවා. එක එක පලාන සූත්‍ර වෙන් කරලා තියෙනවා. අන්නේ සූත්‍රයක බුදුරන් වහන්සේ මෙන්න මෙහෙම පෙන්නලා තියෙනවා. මොකද්ද? සතර බොහෝ කාලයක් උච්ඡේද දෘෂ්ටියේ බැහැගෙන ආපු සත්වයාට මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා මේ අදහස ගන්නකොට වැටෙන උච්චේ දෘෂ්ටියට මනස වැටෙන්නේ දෙන්න. යථාබෝධී පිහිටන්නේ නැහැ. අන්නේ ඒක නිසා ඒක වැඩුවට වැඩෙන්නේ නැත්. එහෙනම් මම කියන්න මගේ ආත්මේ කියලා ගන්න එහෙම සුදුසු නැහැ. අත්ත කියලා ගන්න සුදුසු නැහැ කියලායි විග්‍රහ කළේ. ඔය ආත්ම කියන වචිනවත් උන ගාවලා තිබුණේ නැහැ. හරයක් තියෙනවා කියලා ගන්න කිසිම සුදුසුකමක් නැහැ. අන්නේ ඒක දැක්කහම මාර්ගය වැඩිනවා කියලා වෙන්නේ. ඊට පස්සේ බොහොම සන්තෝෂෙන් ඒ මොහොතේම චිත්ත ප්‍රහාදී ඇති වෙලා සෝවාන් ඵලයටත් පත් වුණා. ධර්මාබෝධි මූල ආරම්භ කරගෙන ඵලපත් වෙලා හිත අනුග ආධාරයක් ඕන්නේ. ඊට පස්සේ මොකද දින විභාවනා වැඩුවාම අරියත්තර පත් වුණා. දැන් මේ අඩුපාඩු ඔන්න ඔහම තැන් තියෙනවා. ඉතින් ඔබ තමයි කියන්නේ මේ සංස්කෘත ගාවා ගන්න ගිහිලා වෙච්ච අපරාධයක හැටි. ඒ නිසා තමයි ආත්මය කියන සංකල්පයක් එකලා ආත්ම අනාත්ම කියන මේ කතා දෙකකින් භාවිතා කරන්න පටන් ගත්තේ හත් අනාත්ම දෙකට. අර්ථවත් අනර්ථවත් කියන අර්ථය. අර්ථවත්ද අනර්ථවත්ද? අත්තද අනාත්තද කියලා හැවේ ඒකයි. හරවත් දෙයක්ද නැද්ද? අර්ථවත් කියලා කිව්වේ හරවත් කිව්වෙත් ඒකයි අපේ භාෂාවෙන්. ඉතින් තමන්ගේ භාෂාවෙන් ඉගෙන ගත්තා නම් අදහස හරියට එනවා. ආව නම් පැටලෙන්නේ නැහැ. ධර්ම අවබෝධයට අවශ්‍ය කරුණු සම්පූර්ණ වෙනවා එතකොට. ඉතින් මෙතන දකින්න ඕනේ අන්න ඒකයි. ආත්මවාදී කියන එකේ අර්ථයක් තියෙනවා ඒ කාලේ. මොකද්ද ආත්ම කියලා බවුනෝ කිව්වේ? සදාතනිකත්වයේ, අවිපරිණාමිකත්වයේ, සාරත්වයේ. මෙන්න මේ කාරණා තුනේ සම්පින්නණයට කියනවා ආත්මයි. ඔන්නේ කාරණා තුනේ යුත්ත යමක් තියෙනවා. ওই තුනමත් නෙමෙයි කිව්වේ. ওই තුනේ යුත්ත යමක් තියෙනවා. ඒ තමයි මම. මම නැවති සංඥාවෙන් කියන්නේ අන්න ඒකයි. ওই මම නැවති ස්වභාවයේ සදාතනිකයි. කාටවත් ඔක විනාශ කරන්න නැති කරන්න බෑ කවදාවත්. සදාතනිකයි. සාරත්වයෙන් යුත්තයි. ඕක තමයි ආත්මයට ගියහම හරේ. ඒ හරිය පහත් කරගෙන තමයි මේ දුක් විඳගෙන ඇවිදින්නේ. ආත්මන් බවට පත් වුණා කියන්නේ සාරාත්ත්වයටපත් වෙනවා. ඒක සාරාත්ත්වයෙන් යුතයි පස්සේ කිලිති කරගෙන තියෙන්නේ. ඒක සදාතනිකයි. ඒක කවදාවත් විනාශ වෙන්නේ නැහැ, විපරිණාමයට පත්ලා වෙනසිලියන්නේ නැහැ. අන්න එහෙම කාරණා තුනකින් විතර මම නැවිති ආත්මයක් තියෙනවා. ඔන්න ඔක තමයි ආත්ම දෘෂ්ටිය. ආත්ම කියලා හිතන් ගත්තේ ඔන්න ඕක. ඉතින් ආත්ම වාදී ගත්තේ ඕකේ කරපු වාදී. ඔය උන් ඔක්කොම කණ්ඩ හදාගත්ත සූත්‍ර කියලා ඔය ගැන හිතන්නේ නැති මිනිස්සු පංචකාම සම්පත්තියේ ලොල් වෙලා ඒ වස්තේ විදිනයි කියන්න පටන් ගත්තා. උන් ඔය ඔක්කොම එකම අමුතු බණ හදාගෙන මේ ලෝකේ එක එක පස්න වලින් මුදවාගෙන මිනිස්සුගේ මේ යථාර්ථයේ මනස හිර කරනවා. නිදහසේ මිනිස්සුන්ට පංචකාම සම්පත්තියේ ඉර අහුරනවා. ඔවුන්ගේ දින උන්ට කණ්ඩ සූත්‍ර හදාගෙන තියෙන මෙහෙම කියලා හාමුදුරන්ට නැන්න එදා හිටු බමුණන්ට වැන වැන. ඔහොම කිසිම එකක් නැහැ. ඔය මම කිය කියනවා වැරෙනකම් ඊට පස්සේ කවුරුවත් නැහැ මම කියන්නේ කියන කිතුරු වෙන්නේ නැහැ. එයින් මේ ඉවරයි. පින් කරපු එකයි, පව් කරපු එකයි, හොඳ වැඩ කරපු එකයි, නරක වැඩ කරපු එකයි, හොඳට කාපු එකයි, බඩිකින් හිටපු එකයි ඔක්කොම අන්තිමින් ඉවරයි. ওই জাতি কাকি এনে পটাঙ্গা ওকে উচ্ছেদবাদি এই উচ্ছেদবাদি রে ব্যস্ত কিনাট পঞ্চকাম সম্পাত্যা বিধ পিয়াও দু কিলো বলান্ড তেবা পুতা কিলো বলান্ড তেবা আম্মা কিলো বলান্ড তেবা নেন্দ আম্মা কিলো বলান্ড তেবা বিধ পিয়াও মোকদ মালার ভাতে কৌ গাতে কাই ও পাউ নে ওই ওক বরু একাকে বেলে আসবাদ ইন্দে কোহ বিধ পুলাম পুলাম বিধি বিধ পিয়াও ওকে তামাই দুল অপরাধি নি ওকে বেটনাটা পাতে সম্পূর্ণ মূল মিনি সংহতি গুণধর্ম সম্পূর্ণ বিনাশ হইন উচ্ছেদবাদি হরি একাই ඉතින් මෙන්න මේ උච්චේතවාදී කියන එක තමයි එදා ගත්තේ ආත්මයක් නැහැ කියන වාදී. ඉතින් ආත්මවාදීයි ආත්ම නැහැ කියන වාදීයි දෙක තමයි ආත්ම අනාත්ම කියලා ඒ බමුණන්ගේ වාද දෙක තිබුණා. ওই වාද දෙකම අපේ භාවිතාවට ආවේ සංස්කෘත පද අත්ත අනාත්ත දෙකේ දීපු නිසා. ওই පදේ ආවට පස්සේ ධර්මයේ වැහුණා. යථාර්ථයේ වැහිලා ගියා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අනාත්මයි අනාත්මයි කියලා අපි බලන්න පටන් ගත්තා. සාරයත්යක් නැහැ අසාරයි අසාරයි කියලා බලන්න තියෙන එක අනාත්මයි අනාත්මයි කියලා ආත්මයක් නැහැ කියලා බලන්න පටන් ගත්තා. මමෙක් නැහැ කිව්වා ඊට පස්සේ. නේතම් මම නේතෝ හමස්මි කියන එක වරදියාකල්පෙන් ගත්තා. අරගෙන අර බවුනෝ කිව්ව එකට පරිවර්තනය කරන්නේ මම කියලා කෙනෙක් නැහැ. බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ නේතම් මම කියලා. මගේ කියලා දෙයක් නැහැ. නේතෝ හමස්මි මේ දේශනා කළා තියෙන්නේ. අන්න ඒකට වැස්සා. සම්මතිය ඉක්මවා ගියා. ඊට පස්සේ කවුද මම කියන්නේ? කවුද මගේ කියන්නේ? ඔබේ දෘෂ්ටිය කියලා වැස්සා. ඊට පස්සේ විවිධාකාර දෙයක් කියන්න පටන් ගත්තා. දැන් මම කියලා හෙකුත් නෑ, මගේ කියලා හෙකුත් නෑ, කාටවත් නෑ. ඉන්නේ ඉතින් මිනිස් තර්ක කරනවා. අදින්නා දාන වේරමණී ශික්ෂාපදන් සමාදියාමි කිව්වේ මොකද්ද? අනුන්ගේ දේ ගැනීමේ වෙන් ගැනීමේ ශික්ෂාපදේ සමාද. කාගේ දේද? මම කියලා හෙකුත් නැත්නම් අනුන්ගේ කියලා හෙකුත් නැත්නම් කාය කියලා හෙකුත් නැත්නම් ගත්තහම මොකක් වෙනවද? හොරකම් කරන්නේ කොහොමද? හොරකමක් සිද්ධ වෙන්නේ විදිහක් නෑ. ඇයි? කාගේ වාදියක් රෝකේ නෑ. තර්කවාදියක් ගෙනාව. ඉතින් අදිනාදාන වේරමණී ශික්ෂාපදය කියන්නේ බොරුවක්. ඉස්සෙල්ලා කියනවා මම කියලා හැකෙනෙක් නැහැ, මගේ කියලා දෙයක්වත් නැහැ කියලා කාටවත්. අනිසාර කියන අනුන්ගේ දෙයක් ගත්තොත් පව් කියලා. තර්ක කරන්න පටන් ගත්තා අනිසාර මොකද්ද යමුතු වන කියලා. දැන් ඕවෙන් තමයි ලොකු ප්‍රශ්න මතුනේ අන්තිමලා දෙන්නේ. මේ දහම කැපිලා යන්නේ හේතු උනේ. ඉතින් ඒකට උත්තරේ දෙන්න බෑ නේද? දැන් ওই විදිහට කිව්වහ කොහොමද දෙන්නේ? මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ, මගේ ආත්මය කියලා හැකුත් නැහැ කියලා කොහොම කියනවා? අයිසර කවුරු හරි අහනවා. එහෙනම් ඉතින් අනුගෙදියකුත් නැහැනේ. අනුගෙ දෙයක් අතෝනේ හොරකමක් වෙන්නේ. මේ ලෝකේ කාගේ මොනවා ගත්තත් අනුගෙ කියලා අයිතිකාරයෙක් නැද්ද දෙක තම හොරකමක් වෙන්නේ නැහැ. ඉතින් අතින කල්පනා කරලා බලගහම දැන් මේරු උත්තර දෙන්න විදිහක් නේ. හිර වෙනවා වැටලෙනවා. ඒක නැහැ කිව්වද එහෙනම් කියහම මොකද්ද කායකදී? අනුගෙ දෙයක් අතෝ කියව කවුද අනුගෙ දෙ මොකද්ද? ඉතින් හොයලා බලනවා. දැන් යාළුවෝ කියන්නේ නැහැ එහෙම කෙනෙකුත් නැහැ. මම කියලා හෙකුත් නැහැ, මම කියලා හෙකුත් නැහැ, කායි හෙකුත් නැහැ. ওই විදිහට ගියාම හරි ප්‍රශ්නයක් වෙනවනේ අන්තිමට. අර විතණ්ඩවාදීන් හෙවත් විරුද්ධවාදීන් අහන ප්‍රශ්නවල කොහොමද උත්තර දෙන්නේ? දැන් මෙයාගේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා. අද වෙනකොට පටලවා දාපුවා. මේ කය කියන්නේ මොකද්ද? ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වාය ධාතුවයි, පඨවි ධාතුවයි, ධාතු හතරෙන් හැදිච්ච එක මොකුත් වෙනසක් නෑ. ඔකගෙම තියෙන්නේ ඔච්චරයි. භාර්යාවගේ තියෙන්නේ ඔච්චරද? ඔව්. අම්මගේ තියෙන්නේ ඒ තෙච්චර උටයක් අම්මයි බාරයි දෙක මේකයි. පුදුම කතාවක් කියනවා නේද? ඇයි වෙනසක් නැහැ නේද? හතර මහා භූතයන් ඔක්කොම හරියට තියෙන. ඔය දිස්ත්‍රිය වැස්ස මොකද වෙන්නේ? දැන් කෝ අර ධර්මයේ පිළිබඳ උදයන්හතී දේශනා ධාතු කුසලතාවේ. ඒ ධාතු විපර්යය හතේ මොකද ධාතු නානත්වේ කෝ පෙන්වන්නේ කොහොම? අර විදිහ නිගමනය කරගහම. දැන් මේ වගේ තියෙනවා මේ ධර්මයේ තුල පස්සේ පස්සේ විග්‍රහ කරන්න ගිහිල්ලා. සම්පූර්ණ ධර්මයට අනුකූල නොවන විදිහේ පැති විග්‍රහ වෙලා. ඒක නිසා අපි ඒව අනුගමනය කරන්න ගියාම අපිට යථා අවබෝධයේ මඟ පෑදෙන්නේ නැහැ, වැහිලා යනවා. තර්කවාදීට ගෝචර වෙනවා. විතණ්ඩවාදීන්ගේ තර්කවලට වහල් වෙන්න සිද්ධ වෙනවා අන්තිමට. උත්තර දෙන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා ඒ කියන එක හැම එකක්ම දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. සතර ධාතු වුණ පළියට සතර ධාතු වෙන් කළ බැලුවට මේකේ වෙනසක් තියෙනවා. ඒ ධාතු වලින් හැදිච්ච දෙයක් තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු. ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු. මෙයාගේ 18 කට බෙදන්නේ. බෙදලා බලන ක්‍රමයක් දෙනවා. එතන එකින් එකට වෙනසක් දකින්නවා. සතර මහා භූතයන්ගේ හටගන්න මූල ප්‍රධාන කාරණේ වුණාට එකින් එක හටගත්තා මානසිකත්වයේ සම්බන්ධ වෙලා හටගන්න කායිකත්වයේ වෙනස තියෙන නිසා. ඒ වෙනසින් ඉස්සරියේ මේ පුරුෂයා මේ අහවල් පුද්ගලයා කියලා වෙන් කරන්න පුළුවන්. පුද්ගල ප්‍රභේද වෙන් කරන්නේ මේකින්. ක්‍රම මේ ඇහැ කියලා, මේ කන කියලා, නාසය කියලා ඔක්කොම සතර මහා භූතයන්ගෙන් හටගත්තට එකින් එක වෙන් කරන්නේ. මෙන්න මේ ධාතු ප්‍රභේදේ නිසායි. එහෙනම් මේ ස්ත්‍රිය කියලා මේ පුරුෂය කියලා මේ අම්මා කියලා මේ තාත්තා කියලා මේ භාර්යාව කියලා මේ ස්වාමි පුරුෂයා කියලා වෙන් කරන්නේ ඔන්නේ ප්‍රභේද තියෙන නිසා. ඒ ප්‍රභේද නැති ධාතු කුරසක් බුදුරණන් හදි දේශනා කළේ නෑ. දැන් ඔවගේ දේවල් වරද්දා ගත්තාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. එක්තරා උපාසක මහත්තයෙක් බොහෝම තර්කවාදී කරන කෙනෙක් මම කියලා විදිහට දවසක් කතා කරනවා. කවුද බුදුරණන් හන්සේ මේ ඇටවල වදින කිව්ව මොන බුදුහාමුදුරුවෝ? දත් වලට වදින කිව්ව මොන බුදුහාමුදුරුවෝ? දැන් ඔය ආදී වශයෙන් තර්කවාදයක් ගෙනාව. දැන් ඉයත් ගත්තේ ධාතු හතරට මේ අහු වෙන පටවි ධාතු වල කේස් ලොම් නියදා සම්මස් නහර ඇට ඇට මිදුරු ඔක්කොම ධාතු කොටස පටවි ධාතු. ඉතින් හිතයින කාගේ පටවි ධාතු එකයි නේ. අන්න ධර්මයේ වෙන් කරලා ගත්තේ නැති නිසා විශේෂත්වය දැක්ක ධාතු නානත්වය දැක්කේනේ. ධාතු විශේෂත්වය දැක්කේනේ. එහෙනම් බුදුරජාන් වහන්සේගේ ධාතුත් එකයි බල්ලගේ ධාතුත් එකයි අනිකයි ධාතුත් එකයි ඔක්කොම පටවි ධාතු වෙන. වහින නිගමනය කරනවා. ඊට පස්සේ වහින නිගමනය කරනවා. ওই චෛත්‍ය හදනේ මොඩියෝ. ওই ඇට කොටස් දාලා ඔය දාගෙන ඔට වැඳ වැඳ ඉන්නා මොඩියෝ. දැන් හදාගත්ත එක. අන්න තර්කවාදී විතණ්ඩවාදීන්ගේ ප්‍රශ්න මතුවෙලා මේ ධර්මයේ යටපත් වෙන්න හේතුව. ඊට පස්සේ ඔය ඔක්කොම බොරු වැඩ. කසල් රවදින කිව්ව කවුද? විශේෂත්වයක් දකින්න නැතුව ගියා. ඔය තියෙන්නේ පටවි ධාතුවයි ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායු ධාතුවයි ධාතු හතරෙන් හැදිච්ච ගස්නේ තියෙන්නේ. ඔවට වැඩ නිවන් දකින්න පුළුවන්. තර්කවාදියා කියනවා. ඊට පස්සේ අර ගිරාව යථාර්ථය දැකේ නැති නිසා ධාතු කුසලතාවය දන්නේ නැති නිසා ඒක ටික අත්හැරලා ගියාට පස්සේ ඇත්තනේ නංගි කියන්නේ. ඔවා කරලා නිවන් දකින්න පුළුවන් කොහොමද වෙන්නේ? අන් ඉදිරි හිර වෙනවා. අන්තිමට වෙන්නේ මොකද කියන එක මේ වටිනා ධර්මයේ යටපත් වෙලා යනවා. ප්‍රතිඵල ලබා ගන්න බැරි විදිහට හිර වෙනවා. ඥාන විපවිතෝ තෝරා ගත්තාම ඥාන සම්පවිතෝ 10 ප්‍රතිඵල ඒකෙන් ලබන්න බෑ විප ඥානෙන් තොරණ. ඒකයි වෙන්නේ. ඉතින් මේ වගේ මේ ආත්ම අනාත්මේ වාද දෙක අපි ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. අත්ත අනාත්ත කියන එකයි ආර්ය විනයේ තියෙන නැත්නම් මේ බුද්ධ ශාසනයේ තියෙන කාරණා දෙක. අත්තද අනාත්තද? අත්තද අනාත්තද කියන එක තමයි අර පෙන්නුවේ. අනාත්ත කියනකොටම අනාත්ත කියන්නේ මොකද්ද තෝරාගෙන ඉන්න ඕනේ. අර අත්ත කියන්නේ ඒක අනිප්පයත්. අනාත්ත මොකද්ද? එතකොට අර අට්ටි යති හරායති jigucchati. අයං උච්චතා නද්ද සබ්බ සංඛාරේතු මේ අනිච්ච සංඥා. අන අනිච්ච වෙන්නන්න ගියාම. එතකොට මොකද්ද අනිච්ච වෙන්නේ? පෙලෙනවනම්. ලැජ්ජා වෙන්න වෙනවනම්. ඒ වගේම පෙලෙනවනම් ලැජ්ජා වෙන්න වෙනවනම් හැම පැත්තෙම පිළිකුල් නම්. ඒවා එතකොට අනිච්ච කියන්නේ මොකයි? අනිච්ච සංඥා. දැන් මොනවද පිළින්නේ මොකක් නිසාද? අන්න අර මස් දෙය නැති අර බලු ලේව කන්නේ කුස්පිරුමක් පල්ලියක් නොලබන්නේ less ඒ සැපතර ලොබන සිතන්නේ දොස් නොපෙනෙන මිස දුකමයි වන්නේ පෙලෙනවා. පංචකාමී විඳින කියලා පංචකාමී අසහනෙන් පෙලෙනවා. පෙලෙන ලක්ෂණේ තියෙන නිසා කිව්වා අට්ටියේටි කාරණා දෙකම ආදි. අට්ටියේ තව ටිකක් විග්‍රහ කරන මේක තමයි ඇටකොළට විග්‍රහ කළේ ඇටවල ස්වභාවය. බල්ලෙක් මස් කටුල ඕනවායි කියලා. ඉතින් පෙලෙනවා මිස ඌගේ බල පිරෙන්නේ නැහැ. ඌ ගොරෝ ගොරෝ මේක හපහපා ඌගේ කට කැපෙනවා. ඒ උගෙම ලේ ඌට කැවෙනවා. මේ මස් කට හපහපා ඉන්නවා ඌගේ බල පිරෙන්නේ නැහැ. අසහනී වෙරෙන්නේ නැහැ. පෙලිපිරි එක කර කර ඉන්නවා. අනේ පෙලෙන ලක්ෂණ ඒකේ තියෙනවා. හරායති කියනවා. ඉතින් ඒක ලැජ්ජා වෙන්නේ නැහැ. මොකද කවුලක් තියෙනවා කියලා මිනිහෙක් හොද කෙහෙල් කොටයක් කපාගෙන පතුරු වැල්ල බලනකොට ඌටම ලැජ්ජා වෙන්නේ නැහැ. මම මේ කවුලක් තියෙනවා කියලා හිතන්නේ කපාගත්තේ කොටේ මොකද්ද? යාටම ලැජ්ජා වෙන්නේ නැහැ. මම මෝඩියා කියලා දැක්ක මිනිහ දොස් කියනවා. මොකක් නිසාද? කෝල නැති එක කෝල තියනවා කියලා කපාගෙන කෝල බලපුවාම ඒක නෑ. මූට මෙච්චර එකක් අත හොරා ගන්න බැරි මොමේ කෙහෙල් කොට කපාගෙන කෝල හොයනනේ මෝඩයා කියලා බැනලා යනවා. ලැජ්ජා වෙන්න වෙනවා. අන්න හරායිති කිව්වම හරයක් නැති එක දකින්නකොට Tamandම දන්නවා ඔය සංකාර පස්සේ කියලා ලැජ්ජා වෙන්න වෙනවා. දන්න කෙනෙක් දැක්ක තවස්සේ. මොනවද හොයන්නේ? මං හරි කැමති මෙහෙම කරන්න මෙහෙම කියන්න කියලා එහෙම කිව්වොත් එහෙම. දන්න කෙනෙක් ඉදිරියේ කතා කළොත් මටම ලැජ්ජයි. මොන හරයක් ඇතිවද මම මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න ලැජ්ජා වෙන එක. හරායිති කියන කර්තේ නැහැ. jigucchati mala mootra wala kohida honda ekak tiyene kirisudu ekak tiyene e wage thamai athara wenne hama athimma pilipul kata yutu hondai suwa kiyala ganna ekak eke ne anne eke swabhawaye mala mootra wage ini oy kaanni gaththama dakina okara kiyana anicca sanyawa an niccha wenna mokada karannu oke anippatta e wagema ara kiyana vidihata yaha patna e kiyanne ara ithala ara giyo vidihata pelima kotana kawa nenna දුකක් 10ක් ඕකයා සංවේය පිළින එකක් නැත්නම් ඒ ගතර කමක් නැහැ එහෙම එකක් නම් කොතනකවත් එහෙම එකක් නැති නක්නම් ඒකේ හිතියල් ප්‍රශ්නයක් එහෙම එකක් ලෝකේ නැහැ එහෙනම් නිත්‍ය වස්තුවක් ලෝකේ නැහැ කිව්වෝ ඕකයි ස්ථිර කතාවක් උතර නැහැ ওই ස්ථිර කතාව දාලා තමයි වැඩි කෑවේ ඉන් නිසි වස්තුවක් නැහැ පරිහරණයේ ඒ වගේම ලැජ්ජාවක් නැතුව ලම්බකාර විදිහට මම මේ තත්ත්වෙට පත් වුණා කියලා කියන්න බෑ නෝනාකාරව මොකක් කියලාද බුදුරණන් වහන්සේ යෝගර උපමාවක් දෙනවා. යම් කිසි කෙනෙක් අසූචියක් උඩ අසූචියක් පහළ වුහම් ඔතන ඉන්න හයි හත්යේ තියෙන පණුවේ ඇයිද ඔගුරට නැගලා කියනවලු තොපිල තියෙන තොපේ අවසනාව තොපි කන්නේ මොනවද බලපියවක මගේ උඩේ හැටි කියනවලු ඉතින් මේක දන්නවා නම් එහෙම අනික් පණුවා දන්නවා නම් මේකේ ස්වභාවය උට කොච්චර ලැජ්ජා වෙන්නේ ජරාවද මේ කියන්නේ මොන හරියක් ඇතිදද මිනිස්සු මේ මට මෙච්චර සල්ලි තියෙනවා මෙච්චර දේපොළ තියෙනවා ඉඩකලම් තියෙනවා මගේ තත්ත්වය මේකයි කියලා කියන එකත් අර පණුවා අසුචි කොටේ ඉවිලා මට මෙච්චර දෙයක් තියෙනවා කියන එකයි ඒක දෙකක් නෑ දෙකම එකයි කියලා නම් පෙන්වපු දරන්න හොයි දෙකේ ස්වභාවය කොහොමයි කිය අන්න ලැජ්ජා වෙන්නේ නම් මේ ලෝකේ මට මෙච්චර තියෙනවා කියලා කාට අයිති වෙන දෙයකට මේ දඟලන්නේ කවදා වෙන එකක් මගේ කියන්න පුළුවන් දෙයකට දඟලන්නේ මොන හරියක් තියෙන දෙයකට දඟලන්නේ කියලා ධර්මානුකූලව දැක්කනම් මම මෙහෙම කෙනෙක් කියලා කියන්නේ ලැජ්ජා වෙනවා. අන්න සෝතාපන්න බුද්ධිලයා ඕක ඉක්මෙව්වා. අනිච්ච නිච්ච ඉක්මවපු නිසා. නිච්ච කියන තැන නැති නිසා. ඒ දෘෂ්ටියේ නැති නිසා. එයා කවදාවත් මං කෝටිපතියෙක් මගේ තත්ත්වය මේකයි කියලා එහෙම සන්තෝෂයලා ලොකුර උද්දාමයට කතා කරන කෙනෙක් නෙමෙයි. ඒ හැඟීම ඉක්මෙව්වා. අන්න ඒක තමයි හරායති කියන එකෙන් පෙන්වන්නේ. හරයක් නැති දැනගත්තේ ඕකයි. අන්න ඒක තමයි ලැජ්ජා විය යුතු දෙයක් කියලා දැනගත්තේ. ඒක කියනවා. මෙයා බලමුත්‍ර ගොඩවල් වැනි ගණ්ඩ හරයක් ඇති ඒවා නෙමෙයි කියලා දකින්න මේ ආසාව වැඳගෙන ඉන්නේ. ඊට පස්සේ මට මෙහෙම වස්තුවක් තියෙනවා බලහංක මගේ වස්තුවේ දස මගේ කෙල්ලගේ හැටි බලහංක මගේ පොල්ලගේ හැටි බලහංක හොඳ කඩ වසම් උඹලට ඉන්නවාද එහෙම එකේ. ඔය මේ දෙතිස් වුණ කොට්ටාසේ අල්ලගෙන ඕකට නෙමෙයි දඟලන්නේ කියලා තමයි දැනගත්තාට පස්සේ ඔය වචනේ කියන්න හරි ලැජ්ජයි. මං හරි ලස්සනයි කියන්නේ විල් ලැජ්ජයි. මොකද ජිගුච්චති. බලමුත්‍ර ගොඩින් හැදිච්ච එකකට නෙමෙයි මම මේ මල් ලස්සනයි කියලා ඔකිට පෙන්වන්න හදන කියලා. දහම් දෙයක් කරලා පස්සේ ඔය වචනේ වැටහෙනවා. වැටුණාට පස්සේ ආයිසරයක් මේ ලෝකේ උද්දාමයෙන්ද වටිනාදයක් මට හම්බුණා කියලා සතුටු වෙන්න යන්නේ නැහැ. අන්න සෝතාපන්න බුද්ධිලාට ඒ ටික නැති නිසා අට්ටි යති හරායති jigucchati කියන යථාර්ථය දැක්ක නිසා ඒ සෝතාපන්න බුද්ධිලා අනිච්ච දැක්කා. අනිච්ච දැක්ක කෙනා කවදාවත් ඕක නිච්ච කරන්න යන්නේ නැහැ. එයා සෝවාන් බුද්ධිලා අනිත්‍ය දැක්කා නිට්ටිය කරන්න යන්නේ නැහැ කියලා දැන් උරේ උත්තර දෙන්න හදන්නේ. ඉතිර නැහැ කියලා දැක්කා ඉතිර දෙයක් තියනවා කියන්නේ යන්නේ නැහැ. එහෙනම් නාමගතන් ලජීරති කියන එක නාමගතන් ජීරති කියන්නේද? සෝවාන් වුණාට පස්සේ බුදුරන් වහන්සේ අහන මොනවද දිරන්නේ මොනවද නොදිරන්නේ දේවතාවු බුදුරන් වහන්සේ උත්තරයක් දෙනවා මොනවද රූපං ජීරති මච්ඡාන රූපේ දිරෙනවා මැරෙනවා නාමගොත්තන්න ජීරති නාමගොත්තිලේ දිරන්නේ මොයි ලෝකේ සියලු ඒවා සියල්ල දිරනවා කිව්වොත් එහෙම හරිද සියල්ල වෙනසෙනවා නැති වෙනවා කිව්වොත් හරිද එතකොට ලෝකේ තියෙන තරම් ඔක්කොම නාමගොත්ත දෙකෙන් පංගුවන්නේ මනසක තියෙන්නේ හැම විදියෙ වැඩ කරන එවෙන් 90% නාමගොත්ත නිතරම නාමගෝත්‍ර නැත්නම් එම ඉදිරිය මොන දියක් වහ කරන්න බෑ මනසකින් ඉදිරිය යන්නේ ඉන්න ගමන අභිවණක් යන්න කරන දියක් කරන ඇදුවක් ඇද ගන්න කන බොන දියක් කන්න බොන්න කතා කරන්න එකම දියක් වහ බෑ නාමගෝත්‍ර ඇතුලක් නැතුව ඒ නාමගෝත්‍ර වල ආවාසය ලබාගෙන තමයි තමන් සියලු දියක්ම ඉදිරිය හඳුනා ගන්න එහෙනම් ඉතින් නාමගෝත්‍ර නිතරම අපිට අවශ්‍යයි නිතරම ඇසුරු කරනවා එහෙනම් ඇසුරු කරන නාමගෝත්‍ර බුදුරන් වහන්සේ දේශනා දිරන්නේ නැති එකක ඒ නාමගෝත්‍ර නජීරති ඉතින් නාමගෝත්‍ර දිරන්නේ නැහැ කිව්වම සියල්ල දිරනවා කියලා හරියනවා ගැලපෙනවා ඒක ගැලපෙන්නේ නැහැ. එන නාමගෝත්‍ර වැටෙන ධර්ම වල. සබ්බේ සංඛාරා අනිච්චාති. ඒ සබ්බේ සංඛාරා දුක්ඛාදී කියන සබ්බේ ධම්මා අනාත්තාති කියලා පෙන්නන විශේෂයෙන්. අසාරයි. අසාරාර්ථයෙන් වෙන්නේ. ඉතින් ඉතිර ඇති නැති කතාවක් ඔතන පෙන්නුවෙත් නැහැ. එකයි කාරණිය. ඉතින් දකින්න මෙතන අනිච්ච අනාත්ත කියන්නේ එකක්. අනාත්මවාදීස ආත්මවාදී කියන තව එකක්. ආත්මවාදේ අනාත්මවාදේ බමුණාගේ. සාසත දෘෂ්ටියයි උච්චේ දෘෂ්ටියයි යෝගේ තියෙන්නේ. ආර්යයන්ට තියෙන්නේ අනිච්ච සහ නැන මේ මේ නිච්ච සහ අනිච්ච කියන්නේ මොකද්ද කියලා කවදම අත්ත සහ අනත්ත. අත්තවාද සහ අනත්තවාද මොනවාද? යම සාරයි කියලා ගත්තා නම් ඒක අත්තවාදය. අසාරයි කියවා නම් ඒක තමයි ආර්ය විනි අනත්තවාදී. සාරද අසාරද? මොකක් නිසාද සාරයි කියන්නේ? අන්න අර කියන්නා වූ ඉස්සෙල්ලා කිව්ව විදිහට යම් තැනක පෙළෙන්නේ නැත්නම් ඒ වාගේම ලැජ්ජා විය යුතු දෙයක් නොවේ නම් යහපත් නම් ඒ වාගේම මල මුත්‍රා වැනි එවක් දෙයක් නොවේ නම් පිළිකුල් කළ යුතු දෙයක් නැත්නම් එහෙම දෙයක් ලෝකේ තියෙනවා නම් අන්න ඒක සාරයි. මොකද්ද එහෙම එකක් තියෙන ලෝක? අන්න ඒක දැක්කහම දැන ලෝකේ අසාරයි. කය නම් අසාරය, භව නම් භයංකාරය, කියනෝ දිවාහය, කියම් බුදුගුණ අලංකාරය, බුදුගුණ අලංකාර පටන් ගත්තෙත් ඔය වචනේ කියේ. අන්න ඒ කාලේ වෙනකොට මේ වචන ටිකක් තිබුණා. හෙලවට ආවොත් විදිහ හෙල වචන. ඒ වෙන් ඒ කාලේ වචන ගත්තා. අද වෙනකොට ඒ වචන දැන් ඔක්කොම භාවිතාවේ නෑ ඇත් වෙලා තියෙද්දි ගෙන්දි. කය නම් අනත්ත්‍ය කියලා ගත්තේ නෑ. කය නම් අසාරේ. පෑදිලිවම ගත්තා. අත්ත අනත්ත්‍ය කියන වචන වලින් පෙන්නපු අර්ථය. සිංහල අර්ථය. හෙල අර්ථයෙන් ලිව්වේ පොත් ලිව්වෙත් එහෙමයි. අසාරේ කියලා. ඉතින් අසාර අනත්තං අසාර කට්ටේ නාතී කියලා අසාර අර්ථයෙන් අනත්ත්‍ය කියනවා කියලා අටුව ආවිත් විග්‍රහ කළා. ඒ ඔක්කොම පැත්තක දාලා අනත්ත්‍ය කියන්නේ අනාත්මයි. අනාත්මයි කියන්නේ ස්ථිර නෑ. ඔතෙන්ද හිත තියාගෙන ඉන්නේ. එන අනාත්ම කියලා කියන්නේ ආත්මයක් නැහැ. ඔතන තියාගෙන ඉන්නවා හිතාගෙන. මම එක් නැහැ කියලා. මම කියන්නේ කවුද කියලා හඳුනා ගන්න ඕනේ. හඳුනා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ධර්මානුකූලව දැකගෙන. ඒ දැනගත්තාම ලෝකය දැක ගන්නවා මම කියලා භාවිතා කරනවා. නම් මම කියලා ගන්න සදාතනිකව නැහැ. ස්ථිර වස්තුවක් යහපත් වස්තුවක් හරවත් වස්තුවක් නැහැ කියන එක. අත්ත වශයෙන් ගන්න එකක් නැහැ. අන්න ඒකයි දකින්නේ. මේ ආත්ම අනාත්ම කතාව ආර්ය විනී ගන්නෙ නෑ. අත්ත අනාත්ත කියන වචනේම පුරුදු කරගන්න. ඒතර යථාර්ථය දකින්න පටන් ගන්නවා. අත්තද අනාත්තද? අනිච්ච දුක් අනාත්ත කියන වචනේ බහිනවා මිසක්. මේ සබ්බේ සංඛාර අනිච්ච ආදි වශයෙන් ගන්නවා මිසක් අනාත්ම කියන වචනේ සිංහල තෝරන්න යන්න එපා. ඒක අපේ වචනයක් නෙමෙයි. ඒ බුදුරන් වහන්සේ එපා කිව්ව සංස්කෘත වචනයක් අර්ථේ විනාශ එකක් විපරිත වෙලා. ඒක ඔයක කියා දෙනකොට හරි තරහයි සමහර ස්වාමීන් වහන්සේලා දොස් කියනවා. නැවත අපි දොස් අහහරි කියනවා බලන්න හොයලා කවදා හරි ඔබ හන්දලලා තේරෙයි කියලා. මොකද අපේ වචන නෙමෙයි පෙන්වන්නේ ත්‍රිපිටකයේ සාක්ෂිය ඇතුව. ඒ සාක්ෂිය බොරු කරන්න බෑ. හේතු ඇතුව පෙන්වන්නේ විග්‍රහ කරන්න. ඕක දැක්ක දාට කවදා හරි ආයසරයා ත්‍රිලක්ෂණේ ඉස්මතු වෙලායි අනේ මෙහෙම එකක් නේද ලෝක ධර්මතාවය කියන්නේ. ගියා දකින්න පටන් ගන්න. එතකම වෙහි. ඒකයි කාරණේ.